ओम शांति। देदास विषय हतराई अपेल पायवल दिवे उदयसन मुरली बाब ददा मधुबन अद मुरली सारे सुमी दरुवनी ओबके में जीवित्य देवी देवतावान के जीवित्य रत्वडा उसस जीवित्य में अवस्था वेदी फमनाई ओब में नाटके निर्माण्यत ඒ නිර්මාණ කරුවාත් ගැන හොඳින් තේරුම් ගන්නේ. එමගින් තමයි ඔබ දේවවාදීන් බවට පත්වන්නේ. අද ප්‍රශ්නය මෙම නාටක චක්‍රයේ වෙන කිසිම අවස්ථාවක දැකිය නොහැකි සංගම්බුගේදී පමණක් මෙම දෙවියන්ගේ පවුලේ පමණක් දැකිය හැකි විශේෂත්වය කුමක්ද? බාබගේ පිළිතුර මේ අවස්ථාවේදී පරමාත්ම දෙවියන් පියා බවට පත් වී ඔබ දරුවන් බලාගනි. ඔහු ඔබගේ ගුරුවරයා බවට පත් වී ඔබට උගන්වනවා. ඔහු ඔබගේ සද්ගුරු බවට පත් වී ඔබ ලස්සන මල් බවට පත් කර ඔහු සමගම ඔබව රැගෙන යනවා. සත්තුගේ එම දිව්‍ය පවුල තිබෙනවා වත් මෙවැනි දෙවියන්ගේ පවුලක් නොමැත. ඔබ දරුවන් දැන් අසීමිත සන්‍යාසීවරුන් වනවා සේම රාජයෝගීන්ද වේ. ඔබ රාජධානියක් සඳහා ඉගෙන ගන්නවා. ඕම් ශාන්ති. මේ පාසලක්, ඒ කියන්නේ මෙය ඉගෙන ගන්නා තැනක්. මෙම පාසල තිබෙන්නේ කාටද? මෙම පාසල තිබෙන්නේ ජීවාත්මයන්ටයි. ශරීරයක් නොමැතිව ජීවාත්මයකට ඉගෙන ගැනීමට බැරි බව ඔබට තේරෙනවා. මෙම ජීවාත්මය සඳහා පාසලක් බව කියන විට ඔබ තේරුම් ගත යුතුයි. ජීවාත්මයට ශරීරයක් නොමැතිව කිසිම දෙයක් තේරුම් ගත නොහැකි බව. මේ මනුෂ්‍ය ජීවයන් සඳහා පාසලක් ලෙසත් හඳුන්වනවා. නමුත් සියලුම් පාසල් තිබෙන්නේ මනුෂ්‍යයන්ට තමයි. එම නිසා තමයි බාබා කියන්නේ මේ උත්තරීත ජීවාත්මය විසින් ජීවාත්මයන් හට උගන්වන පාසලක් කියලා. අනෙක් අයට භෞතික අධ්‍යාපනයක් තිබෙනවා. නමුත් මෙයි අසීමිත පියා විසින් ඔබට උගන්වනු ලබන ආධ්‍යාත්මික අධ්‍යාපනයයි. ඉතින් මේ කියන්නේ මෙය පරමාත්ම දෙවියන්ගේ පරම පියාගේ විශ්වවිද්‍යාලයයි. දෙවියන්ගේ වදන් තිබේ මේ භක්ති මාර්ගය නොවේ. මේ ඉගෙනුමකි. පාසල කොහොමත් අධ්‍යාපනයක් ලබා දෙනවා. වන්දනා මානාදිය සිදුවන්නේ දේවාලාදෙහි. මේදී ඔබට උගන්වන්නේ කවුද? දෙවියන් කතා කරනවා. වෙන කිසිම පාසලක පරමාත්ම දෙවියන් ඔහු විසින්ම කතා කරන්නේ නැහැ. මේ තමයි දෙවියන් විසින්ම කතා කරන එකම ස්ථානය. දෙවියන් ඒ උසස්ම තැනට පමණක් දැනුම් සාගරය ලෙස හඳුන්වනවා. ඔහුට පමණයි ඔබට දැනුම දිය හැකි. අනෙක් සියල්ලම භක්තියයි. බාබා කියා දී තිබෙනවා කිසිම කෙනෙක් එම මාර්ගයේ යාමෙන් ගැලවීමක් ලබන්නේ නැති බව. උත්තරීතර පියා හට පමණයි පැමිණ මෙම රාජෝග දැනුම මගින් ගැලවීම ලබා දිය හැක්කේ. ජීවාත්මයන් ඔවුන්ගේ ශරීර මගින් මෙම ධර්මයට සවන් දෙනවා. දෙවියන් ඔහු විසින්ම කතා කරයි. යන වැකිය වෙන කිසිම අධ්‍යාපනයක දැකිය නොහැකි. භාරතයේ පමණයි ශිව බාබාගේ උපන්දින උත්සවය සමරන්නේ. පරමාත්ම දෙවියන් අශාරීරිකයි. ඉතින් ඔවුන් ශිවාගේ උපන්දිනය සමරන්නේ කෙසේද? උපන්දිනයක් සමරන්නේ ජීවාත්මයක් ශරීරයකට ඇතුළු විටයි. බාබා කියනවා, මම කිසිම විටක ගර්භාෂයකට ඇතුළු වන්නේ නැහැ. ඔබ සියලුම දෙනා ගර්භාෂයකට ඇතුළු වෙමින් උපත් 84ක් ගන්නවා. ලක්ෂ්මී හා නාරායණ තමයි වැඩිම උපත් සංඛ්‍යාවක් ලබා ගන්නේ. එසේ උපත් 84ක් ලබා ගැනීමෙන් මොහුත් නිකම් ගැමි කොල්ලෙක් වෙන තත්ත්වයට පත් වෙලා ඔබ ලක්ෂ්මී හා නාරායන කිව්වත් රාධේ ක්‍රිෂ්ණා කිව්වත් ඒ දෙකම එකයි. රාධේ හා ක්‍රිෂ්ණා කියන්නේ ලක්ෂ්මී හා නාරායන පුංචි කාලයේදී ඔවුන්ට කියන ලද නම්. ඔවුන් උපත ලබාගත් විට ඔවුන් ඉන්නේ දිවි ලෝකෙ ලෙස ඔබ හඳුන්වන සත්‍යුගෙයි. මොහු ක්‍රිෂ්ණා තමයි පරමන උපත ලබන්නේ. පසු ඔහුම උපත් 84ක් ගත් විට බ්‍රහ්මා බවට පත් වෙනවා. ඔහු ලස්සනින් අවලස්සන වී නැවතත් ලස්සන වෙනවා. ක්‍රිෂ්ණා සැමගෙන්ම ආදරය ලබන කෙනෙක්. ක්‍රිෂ්ණාගේ උපදෙස් දුවන්නේ නව ලෝකයේදීය. ඉන්පසු මෙම පරණ ලෝකයට පැමිණි විට නැවත නැවතත් උපත් ලබා ගැනීමෙන් අමරස්සන වෙනවා. මෙම නාටකයේ සිදුවන්නේ මේ ආකාරයටයි. භාරතය පටන් ගැනීමේදී නම් ඉතා ලස්සන පිරිසිදු ස්ථානයක්. නමුත් දැන් එය කැත වී අපිරිසිදු වෙලා. බාබා කියනවා ඔබ සියලුම ජීවාත්මයන් මගේ දරුවන්. මෙම රාගය නැමැති ගින්න මත හිඳ ගැනීම නිසා සියලුම දරුවන් දැන් අපිරිසිදු වෙලා. දැන් මම ඇවිත් ඉන්නේ ඔබ සියලු දෙනා නිවසට රැගෙන යාමටයි. මෙම ලෝක චක්‍රයේ තැනී ඇත්තේ මේ ආකාරයටයි. ඒ ලස්සන මල් වත දැන් කටු සහිත කැලයක් බවට පත් වෙලා. බාබා විස්තර කරනවා දරුවනි, ඔබ ඉතාමත් ලස්සන ලෝක පාලකයන් ලෙසටයි සිටියේ. ඔබ දැන් නැවතත් එම තත්ත්වයට පත් වීමටයි යන්නේ. ලක්ෂ්මී සානාරයන් තමයි මෙම ලෝකයේ පාලකයන් ලෙස සිටියේ. නමුත් උපත් 84ක් ගැනීම නිසා මේ තත්ත්වය තමයි දැන් ඔවුන්ට අත් වී තිබෙන්නේ. එම ජීවාත්මයන්මයි දැන් මේ ඉගෙන ගන්නේ. ඔබ දන්නවා සත්තුගේදී නම් ඔබ අප්‍රමාණ වූ සතුරක් අත්විඳින බවත්, එම නිසා හිදී ඔබට බාබා සිහි කිරීමේ අවශ්‍යතාවයක් නැති බවත්. දුක තිබෙන විට තමයි සැමටම දෙවියන් මතක්වන්නේ කියා කතාවක් තියෙනවා. ඉතින් ඔවුන් එසේ සිහි කරන්නේ කවුද? ඔවුන් සිහි කරන්නේ පරමාත්ම පියාවයි. බොහෝ දෙනෙක් සිහි කිරීම අනවශ්‍ය දෙයක්. භක්ති මාර්ගයේ නම් ඔවුන් බොහෝ දෙනෙක් සිහි කරනවා. නමුත් ඒ කිසිම දෙයක් ඔවුන්ට තේරෙන්නේ නැහැ. ක්‍රිෂ්ණා පැමිණියේ කවදාද? ඔහු කවුද? ඔවුන් කිසිම දෙයක් දන්නේ නැහැ. ඔවුන් ක්‍රිෂ්ණාගේ හා නාරායනගේ වෙනසවත් දන්නේ නැහැ. ශිවබාබා තමයි උසස්ම කෙනා. ඉන්පසු බ්‍රහ්මා, විෂ්ණු හා ශංකර ඔවුන් හඳුන්වන්නේ සූක්ෂම දේවතාවන් ලෙසයි. මිනිසුන් සියලුම දෙනා දෙවියන් ලෙස සලකනවා. ඔවුන් කියනවා දෙවියන් සෑම තැනකම සිටිනවා කියලා. බාබා කියනවා මායාගේ පව් පහ තමයි සෑම තැනම තිබෙන්නේ. එම පව් සියලුම දෙනා තුළටම පැමිණෙනවා. සත්තුගේ නම් කිසිම පාපයක් නැහැ. විමුක්ති දේශයේ ජීවාත්මයන් ඉතා පිරිසිදුර සිටනවා. එහි අපිරිසාවය ගැන කිසිදු ප්‍රශ්නයක් නැහැ. බාබා ඒ නිර්මාණකරුවා පැමිණ ඔහු විසින්ම ඔහු හඳුන්වා දෙනවා. ඔහු මෙම ලෝකයේ මුලත් මැදත් අගත් පිළිබඳ සියලුම රහස් ඔබට කියනවා. ඉතින් මේ ආකාරයට තමයි ඔබ දේවවාදීන් බවට පත්වන්නේ. ඔබගේ ජීවිතය ඇත්තෙන්ම දේවතාවන්ගේ ජීවිතයට වඩා උසස් ජීවිතයක්. මනුෂ්‍ය ජීවිතය තමයි උසස්ම ජීවිතය කියා කියමනක්ද තිබෙනවා. සංගම්මුගේ මෙම කාලය තමයි ඔබගේ ජීවිතයේ දියමන්තියක් වෙන්නු වටිනාම කාලය ලෙස හැඳින්විය හැක්කේ. ඔබගේ මෙම වර්තමාන ජීවිතයේ දියමන්තියක් සේ වටනා ජීවිතයක්. ලක්ෂ්මී හා නාරායන්ගේ ජීවිත දියමන්ති සේවටනා ජීවිත කියා කියන්න බෑ. ඔබ දෙවියන්ගේ දරුවන් වුවත් ඔවුන් දෙවි දේවතාවන්ගේ දරුවන්. ඔහු දැනුමේ සාගරය සා තමයි ඔබ රාජෝගා උගන්වන්නේ. මෙම එකම එක වතාවේ සංගමයේදී පමණයි ඔබට මෙම දැනුම ලබාගත හැකේ. මේ තමයි සියලු මිනිසයන්ගෙන් උසස්ම මිනිසුන් බවට පත්වීමේ යුගය. නමුත් ලෝකයේ කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. සියලු දෙනාටම අවිද්‍යාව නම් වූ කුම්භකරණා නින්දේ නින්ද ගොසින්. දරුවනි, දැන් සියලුම දෙනා විනාශයට ලක්වීමට යන නිසා තමයි ඔබ කිසිම කෙනෙක් සමග කිසිම සම්බන්ධකමක් තබාගත නොයුත්තේ. ඔබගේ ඉරණම තීරණය වන්නේ ඔබගේ අවසාන සිතිවිල්ල මතයි. ඔබ අවසාන මොහොතේදී ශෝභාභාගී ස්මරණෙන් සිටියොත් ඔබට නාරායනගේ පවුලේ අයෙක් බවට පත්විය හැකියි. ඔබේ උත්තරීතර පියා හැර වෙන යම් කෙනෙක් සිහි කළොත් උපතක් උපතක් පාසා සාමාන්‍ය පවුලක තමයි ඉපදීම සිදුවන්නේ. මේ ඉගෙනුමේ පින්තූරේ ඉතාමත් හොඳයි එහෙලියා තිබෙනවා. අපි දිවේ තත්ත්වයේ සිට රණ ශුද්ධයින්ගේ තත්ත්වයට ආදී ලෙසපත් වුණයි කියලා. මේ අවස්ථාවේ මේ රාවණගේ රාජ්‍යයයි ඔබ ඔබගේ ආදී සනාතන දෙවි දේවතා ධර්මය අමතක කොට වෙන යම් ආගම්වලට ගොදුරු වූවා. මේ මුළු ලෝකෙම ලංකා භූමිය ලෙස හැඳින්විය හැකියි. රත්රන් කල් ලංකාවක් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කියනවා ඔබ ඔබ අප කීර්තිය ලක් කරගෙන තිබෙන තරමට වඩා මා අප කීර්තියට ලක් කරනවා. ඔබ කියනවා මිලියන 8.4ක උපස් සංඛ්‍යාවක් ඔබ විසින් ලබා ගන්නවා කියලා. නමුත් මාගෙන කියනවා සෑම කොටසකම මමත් ඉන්නවා කියලා. කොහොම නමුත් මා අප කීර්තිය ලක් කරන අය පවා මම ඔසවා ගන්නවා. බාබා කියනවා මේ ඔබේ වැරැද්දක් නොවේ. මේ නාටකයේ තිබෙන දෙයක් මේ සත්තුගේ මුල සිට කළුගේ අවසානය දක්වාම සිදුවන දෙයක්. එය නැවතත් කැර කිය යුතු දෙයක්. බාබා හැර වෙන කිසිම කෙනෙකුට මෙය තේරුම් කර දිය නොහැකි. ඔබ සියලුම දෙනා බ්‍රහ්ම කුමරුන් හා බ්‍රහ්ම කුමාරීන්. ඔබ බ්‍රහ්මීවරුන් දෙවියන්ගේ දරුවන්. ඔබ දෙවියන්ගේ පවුල තුළ ඉඳගෙන සිටි. සත්තුගේදී තිබෙන්නේ දිව්‍යමය පවුලක්. ඔබ දැන් ඉන්නේ දෙවියන්ගේ පවුලේ නිසා බාබා ඔබ ගැන බලා ගන්නවා. ඔබට උගන්වනවා. ඔබ නිවස කරා ගෙන යාමට පෙර ඔබ ලස්සන මල් බවට පත් කරනවා. එක්තරා ග්‍රන්ථයක ලියා තිබෙනවා ශිවාගමේ ආගම් ග්‍රන්ථයක් වරහන් කරලා තියෙනවා. එක දෙවියන්ට මිනිසයන් දේවතාවන් බවට වෙනස් කිරීමට එතරම් කල් ගත වෙන්නේ නැහැ කියා. එම නිසා තමයි දෙවියන් හඳුන්වන්නේ මැජික් කරුවා කියලා. මෙම නිරය දිව ලෝකයක් බවට පත් කිරීම ඇත්තෙම මැජික් එකක් තමයි. දිව ලෝකයේ නිරය බවට පත්වීම සඳහා උපත් 84ක් ගත වෙනවා. ඉන්පසුම නිරය සැනකින් දිවි ලෝකයක් බවට පත්වෙනවා. ජීවන මුක්තිය සඳහා හඳුන්වන්නේ ගතවන්නේ එක් ක්ෂණයක් පමණයි. මම ආලෝක ජීවයක්. ඔබ ජීවාත්මයක් බව හඳුනා ගන්න. එවිට ඔබට පියාවත් හඳුනාගත හැකියි. වෙන කිසිම මිනිසෙක් ජීවාත්මයක් ගැන කුමක්ද කියා දන්නේ නැහැ. ගුරුන් කතරම් සංඛ්‍යාවක් සිටියත් එකම එක සද්ගුරු කෙනෙක් පමණක් සිටි. සද්ගුරු කියන්නේ අමරණීය කෙනාය කියා කියනවා. ඒ උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මය පමණයි නියම සද්ගුරු වන්නේ. කෙතරම් ගණන් කළ නොහැකි තරමේ ගුරුන් සිටියත් ඔවුන් පාපෙන් තොර අය නොවේ. සන්‍යාසීන් පවා උපත් ලබාගත යුත්තේ පවින්. දැන් නව රාජ්‍යයක් නිර්මාණය වීමටයි යන්නේ. ඔබ සියලුම දෙනා මෙහි ඉගෙන ගන්නේ එම රාජ්‍ය ලබා ගැනීමටයි. ඔබ සියලුම දේ අත්හරින ලද රාජ්‍ය යෝගීන්. අනේකයි හතා යෝගා පුහුණු කළත් ඔවුන්ගේ තිබෙන්නේ සීමිත අත්හැරීමක් පමණයි. බාබා සියලුම දෙනාට ගැලවීම ලබා දී ඔවුන් සතුටු කරවනවා. ඔහු තමයි අමරණීය සද්ගුරු ලෙස හඳුන්වන්නේ. එහිදී ඔබ නැවත නැවතත් ශරීර ගනිමින් ඒ අත්තර දමන්නේ නැහැ. එහිදී මරණය එන්නේ නැහැ. ඔබගේ ජීවාත්මය සදාකාලිකයි. නමුත් ඔබ පිරිසිදු බවෙන් අපිරිසුතත්වයට පත් වෙනවා. ඔබගේ ජීවාත්මය ශරීරයේ ක්‍රියාවලින් නිදහස් වෙන්නේ නැහැ. බාබා හට පමණයි නාටකයේ මෙම රහස ඔබට කිව හැක්කේ. ඒ නිර්මාණකරුවාට පමණයි ඔහුගේ නිර්මාණයේ මුලත් මැදත් අගත් ගැන කිව හැක්කේ. බාබා පමණයි දැනුමේ සාගරය වන්නේ. ඔහුට පමණයි සාමාන්‍ය මනස තත්ත්වයෙන් ඔබ දිව්‍ය තත්ත්වයට පත් කර ඔටුනු යුගලයක් ඔබට පැළඳිය හැක්කේ. ඔබගේ ජීවිතයේ බෙලිකඩුසේ නොවටනා වූ ජීවිතයක් මෙන් තිබුණේ. නමුත් දැන් ඔබ දියමන්තියක් තරම් වටිනා වූ තැනැත්තන් බවට පත්වීමට යන්නේ. බාබා හම් සෝ හම් මාසිරි තත්ත්වයටම නැවතත් පත් වෙනවා යන මන්ත්‍රයෙහි තේරුමත් ඔබට විස්තර කර දී තිබෙනවා. කොහොම නමුත් ඔවුන් කියනවා ජීවාත්මය කියන්නේ උත්තරීතර ජීවාත්මය. උත්තරීතර ජීවාත්මය කියන්නේ ජීවාත්මය කියලා. මේ ආකාරය තමයි ඔවුන් හම් සෝසෝ හම් යන්නේ තේරුම පැහැදිලි කරන්නේ. බාබා කියනවා කොහොමද උත්තරීතර ජීවාත්මය නිකම්ම ජීවාත්මයක් ලෙස හඳුන්වන්නේ? බාබා ඔබට විස්තර කරනවා. මේ අවස්ථාවේදී ඔබ සියලුම දෙනා බ්‍රහමින් දරුවන්. ඒ බ්‍රහමින් දරුවන් දැන් දිව්‍ය තත්ත්වයට පත් වෙනවා. ඉන් පසු ඔබ රණ ශුද්ධයින් බවටත් පසුව වෙළිඳුන් බවටත් පසුව ශුද්ධයින් බවටත් පත්වී අනාගතයේදී නැවතත් බ්‍රහමින් බවටම පත් වෙනවා. ඔබගේ උපත තමයි උසස්ම උපත. මේ දෙවියන්ගේ නිවහනයි. ඔබ කා සමගද ඉඳගෙන ඉන්නේ? ඔබ ඉඳගෙන ඉන්නේ ඔබගේ මවත් පියාත් සමගයි. ඔබ සියලුම දෙනා සහෝදර සහෝදරියන්. බාබා උගන්වන්නේ ඔබගේ ජීවාත්මයටයි. ඔබ සියලුම දෙනා මගේ දරුවන් නිසා. ඔබ සියලුම දෙනාට ඔබගේ උරුමය සඳහා අයිතියක් තිබෙනවා. මේ නිසා තමයි ඒ උත්තරීතර ජීවාත්මය බාබාගෙන් ඔබට උරුමය ලබාගත හැක්කේ. තරුණ මහලු සියලුම දෙනාට ඔවුන්ගේ උරුමය සඳහා අයිතියක් තිබෙනවා. දරුවනි, මේ නිසා තමයි මම කියන්නේ ඔබ ජීවාත්මයක් ලෙස සලකා මා සිහි කරන්න. එවිට ඔබගේ සියලුම පව් කපා දැමිය හැකි කියලා. නමුත් මිනිසුන් භක්ති මාර්ගයේ නොයෙකුත් මාර්ග අනුගමනය කළත් ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. අච්චා සුමීරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමුවුණු ඔය දරුවන්ව ඔබගේ මවපියා බාග්දාදා සෙනෙහසෙන් සේපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආදරණීය පියාගෙන් ආදරණීය දරුවන්ට නමස්කාර. ආදරණීය දරුවන්ගෙන් ආදරණීය පියාට නමස්කාර. රාත්‍රී පන්තිය. දරුවනි, පියාව හඳුනා ගන්න. පියා ඔබට උගන්වන බව මෙන්ම ඔබගේ අසීමිත උරුමය ඔබට හිමිවන්නේ ඔහුගෙන් බවත් ඔබට වැටහෙන නමුත් අපහසුතාවය වන්නේ මායා ඔබට අමතක කරවීමයි. ඇය දරුවන් බියට පත්වන එක්කෝ තව බාධකයක් ඇති කරයි. එයින්ද පළමුණ අංකේ මායා වන්නේ පාපයට වැටීමයි. ඔබගේ ඇස ඔබ මුලා කරයි. ඒ ඔබගේ ඇස් උගුල්ලා දැමේ පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. පියා ඔබට දැනුමේ ඇස ලබා දෙයි. ඥානයේ සහ ඥානයේ අතර යුද්ධයක් ඇත. පියා ඥානය වන අතර මායා අඥානයයි. මෙම යුද්ධය ඉතා බලවත්ය. කෙනෙක් වැටෙන විට ඔහුට එය වැටහෙන්නේවත් නැත. නමුත් ඉන්පසු ඔහු වැටී ඇති බව සහ තමන්ට විශාල පාඩුවක් සිදු කර ඇති බව ඔහුට අවබෝධ වෙයි. මායාව බොවරක් පරාජය කළ විට ඔබට නැගිටීමට බොහෝසේ අපහසු වෙයි. ඔවුන් ධානයකට යන බව බොහෝ දරුවන් කියන නමුත් මායා එහිදීද බලපෑම් ඇති කරයි. ඔවුන් එය දන්නේවත් නැහැ. මායා නිසා ඔවුන් සොරකම් කරයි. එමෙන්ම බොරු කියයි. මායා නිසා කෙනෙක් නොකරන්නේ මොනවාද? අහන්නවත් එපා. ඇය කෙනෙක්ව කිරිටි කරයි. මල් බවට පත්වන අතරතුර ඔබ කිරිටි වෙයි. එක් පියා පමණයි ඔබට උත්සාහ කිරීමට දිරිගන්වන්නේ. නමුත් එය සමහරුගේ භාග්‍යයේ නොමැතිනම් ඔවුන්ට උත්සාහ දැරීමට නොහැකිය. මෙහිදී කිසි කෙනෙකුට විශේෂ සැලකිල්ලක් කිරීමට නොහැකි වන අතර ඔවුන් වෙනුවෙන් අතිරේක පන්ති පැවැත්වීමටද නොහැක. වෙනත් ඉගෙනුම් වලදී අතිරේක පන්ති පැවැත්වීමට ගුරුවරයෙක්ව විශේෂයෙන් කැඳවයි. මෙහිදී ඔබගේ භාග්‍ය තමන්ටම නිර්මාණය කර ගැනීම සඳහා ඔබ සෑම කෙනෙකුටම එකම ප්‍රමාණයට උගන්වනු ලබයි. කොයිතරම් දුරට එක් එක් කෙනාට වෙන වෙනම ඉගැන්වීමට හැකි වෙයිද? බොහෝ දරුවන් සිටිති. වෙනත් ඉගෙනුම් වලදී සමහරුන් වැදගත් මිනිසුන්ගේ දරුවන් බැවින් එමෙන්ම ඔවුන්ට බොහෝ මුදල් වියදම් කිරීමට හැකි බැවින් ඔවුන්ට අතිරේක පන්ති ලබා දෙයි. කෙනෙකුට නොමැති විට එය ගුරුවරයා දන්නා බැවින් ඔහු එම කෙනාට ශිෂ්‍යත්වයක් හිමි කර ගැනීමට සුදුසු කරවීම සඳහා උගන්වයි. මෙම පියා එසේ නොකරයි. පියා සෑම කෙනෙකුටම එකම ප්‍රමාණයට මුගන්වයි. වෙනත් ගුරුවරු ඔබට අතිරේක උත්සාහයක් දැරීමට දිරිගන්වයි. මෙම කෙනා කිසි කෙනෙක් ලවා අතිරේක උත්සාහයක් නොකරවයි. කෙනෙකුට අතිරේක උත්සාහයක් දැරීමට දිරිගන්වනවා යනු ඔහුට ඒ සඳහා ගෙවීමක් ලැබුණත් ගුරුවරයාට අනුකම්පාවක් තිබෙනවා යමිය. ඔහු විශේෂයෙන් කාලය වැය කොට ශිෂ්‍යයන්ට උගන්වයි. මන්ද වැඩිපුර ඉගෙන ගැනීමෙන් ඔවුන්ට දක්ෂ වීමට හැකිවන නිසා මෙහිදී වැඩිපුර ඉගෙන ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. මෙම කෙනා සෑම කෙනෙකුටම එකම දේ කියයි. ඔහු මන් මනා භව යන එක් මහා මන්ත්‍රය පමණක් ලබා දේ. සිහිපත් කිරීම තුළින් සිදුවන්නේ කුමක්ද කියා ඔය දරුවන්ට වැටෙනවා. පියා පමණයි පාසලකරුවා වන්නේ. එමෙන්ම ඔහුව සිහිපත් කිරීමෙන් ඔබ පිවිතුරු වන බව ඔබ දන්නවා. අච්චා, සුභරාත්‍රියක්. අද දානේ සදා සාරාංශය අංක 1. මුළු ලෝම දැන් සුහොන් පිටියක් වීමට යන්නේ. විනාශය අත ළඟය. එබැවින් කිසිම කෙනෙක් සමග සම්බන්ධතාවයන් තබා නොගන්න. අවසන් මොහොතේදී එක් පියාව පමණක් සිහිපත් කරන්න. අංග 2. මේ අවලස්සන බවින් ලස්සන වීමට සහ අපවිත්‍ර බවින් පිවිතුරු වීමට ඇති සංගම යුගයයි. වඩාත්ම උසස් මනුෂ්‍යයන් වීමේ කාලය මෙයයි. සෑම විටකම මෙම අවධානය තබාගෙන තමන්ව බෙලි කටුවකින් දියමන්තියක් බවට පත් කරගන්න. අද වරදානය ඔබ දැන් මේ ධනය තුළින් කෝටිපතියෙක් වී පදාර්ථයන්ගේ සියලු පහසුකම් අත්කර ගනිත්වා. බාබය විස්තර කරනවා. දැන් මේ ධනය ඔබට භෞතික ධනය හිමිකර ගැනීමට ඉබේටම මඟ පාදයි. දැන් මේ ධනය ඇති තැන පදාර්ථ ඔබගේ සේවකයා බවට ඉබේටම පත්වෙයි. ඔබ දැන් මේ ධනය තිබෙන විට පදාර්ථයන්ගේ සියලු පහසුකම් ඔබට ඉබේටම ලැබෙයි. එබැවින් දැන් මේ ධනය සියලු ධනයන්ගේ රජුය. රජතුමා සිටින තැනක ඔහුට ඉබේටම සියලු දේපල හිමිවේ. ඔබ කෝටිපතියෙක් බවට පත් කරවන්නේ මෙම දැනුම නැමැති ධනයයි. එය ඔබගේ සියලු සම්බන්ධතා තුළින් ඉබේටම ඔප්පු වෙයි. දැනුමේ ධනය තුළ කෙතරම් බලයක් තිබේ දෙයක් ඒ ඔබව අනේක උපත් ගණනාවකට රජවරුන්ගේ රජෙක් බවට පත් කරවයි. පාඨය මා සෑම කල්පයක දීම ජය ලබනවා. මෙම ආධ්‍යාත්මික කුල්මත් බව ඉස්මතු කර ගන්න. එවිට ඔබ මායා ජයගත්තෙක් වේ. මා සෑම කල්පයක දීම ජය ලබනවා. මෙම ආධ්‍යාත්මික කුල්මත් බව ඉස්මතු කර ගන්න. එවිට ඔබ මායා ජයගත්තෙක් වේ. ඕම් ශාන්තිය.